SBS Audio is supported by advertising.
ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට. නොදුටු සිනමාව.
සිනමාවේ නුදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින, ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
නුදුටු සිනමාව අපගේ මාසික විශේෂාංගෙන් ලාංකීය සිනමාවේ බිහිවුණු සුවිශේෂී චිත්‍රපටයක් පිළිබඳව සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. ඉලංගෝ රාමනාදන් කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කළ නිලුම් කුළුණ චිත්‍රපටය මේ වන විට විදෙස් රටවල් කිහිපයක නිෂ්පාදනය සඳහාද සූදානම් වෙනවා. ඉන්දියාවෙත් මේ චිත්‍රපටය භාෂා කිහිපයකින් නිර්මාණය වීමට නියමිත වෙලා තියෙනවා. ඩාර්ක් කොමඩි, එහෙම නැතිනම් බ්ලැක් කොමඩි කියන කාණ්ඩයට අයත් වෙන මෙම චිත්‍රපටය ඉතා සුවිශේෂී කතා තේමාවකින් යුක්ත වෙනවා. ලංකාවේ එක්තරා වලව් පවුලක පියෙකුගේ සිදුවන අභාවය සමග මෙම කතාව ගෙතී තිබෙනවා. මෙම පියා මිය යන විට ඔහුගේ පුරුෂලිංගය ප්‍රාණවත් වී ඇති අවස්ථාවක ඔහු මියගොස් ඇති බව එම පවුලේ මව, දරුවන් ඇතුළු පවුලේ නෑදැහිතවතුන් දැනගන්නවා. මෙම තත්ත්වය නිසා පියාගේ අවමගුල් කටයුතු සිදු කිරීමේදී මෙම පවුලේ අය මුහුණ දෙන විවිධ ගැටලු ප්‍රේක්ෂකයා සිනා සාගරයක ගිල්වීමට සමත් වෙනවා. ඉතින් මේ සුවිශේෂී කතා තේමාව රැගත් නිලුම් කුළුණ චිත්‍රපටය දෙස විචාරාත්මක ඇසින් බලන්න අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා ප්‍රවීණ සිනමා විචාරක විදර්ශන කන්නංගර. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා විදර්ශන ඔබව අපේ මේ සාකච්ඡාවට.
අයිබෝන් දිනේෂ්,
හොඳයි විදර්ශන. ඉතින් මේ නෙළුම් කුළුණ කියන චිත්‍රපටයේ කතා තේමාව ඉතාම සුවිශේෂී කතා තේමාවක් වෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ කතා තේමාව ගැන හැඳින්වීමක් කරමින්ම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
මගේතන දිනේෂ්, මම මේ චිත්‍රපටය දැන් සෑහෙන්න ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මැද්දේ තිරගත වෙනවා. විශේෂයෙන් මම හිතන්නේ අපි දකින සමාජ මාධ්‍යවලත් මේ චිත්‍රපටිය අරබපු ගොඩක් අයගේ ප්‍රතිචාරයන්. ඉතින් මම හිතන්නේ ඒක ඒ අලුත් බව මේකේ තියෙනවා. මේක අපිට ලංකාවේ සිනමාවේ තියෙන එක් ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ අලුත් ස්ටෝරි ටෙලින්, අපි කියන්නේ කතන්දර කීමේ කලාවයි. ඒකට අවශ්‍ය වෙන යම් කිසි අලුත්, නැත්නම් අපි මෙතෙක් නොබලපු අපූර්ව කියන අර්ථයෙන් ගත්තොත් සහ යුනික් තේමාවන් මම හිතන්නේ ඉතාම අඩුයි. නමුත් මේ අලුත් පරම්පරාවේ අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉලංගෝ රාව් මේ තේමාව චිත්‍රපටයට අරන් තියෙනවා. ඉතින් මූලිකම කේන්ද්‍රීයම සිදුවීම වෙන්නේ මේ ගැට පිටික බලන්න මැද මට්ටමේ වලව්වක් වගේ නිවසක්, කියන්නේ පැරණි පන්නේ පවුලක්, පැරණි නිවසක්. ඒ නිවසේ ඉන්න වයසක හිමිකරුවා තාත්තා, එයා මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔහු මිය ගිහිල්ලා තියෙන්නේ ඔහුගේ පුරුෂ ලිංගය කෙලින් වීමක් එක්ක. සාමාන්‍ය තත්ත්වයට ගේන්න හදන උත්සාහයන් එක්ක තමයි මුළු චිත්‍රපටියේම මේ විහිළුව, නැත්නම් මේකේ හාස්‍යමය ඒ ගතිකයේ සාමි චිත්‍රපටියේ මූලික කේන්ද්‍රීය විකාශනය මේ අපිට මේ චිත්‍රපටිය හඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක විතරක් නෙමෙයි මේකේ අලුත් බව තියෙන්නේ මේ චිත්‍රපටිය දැන් මේ පුරුෂ ලිංගය සාමාන්‍ය තත්වයට ගෙනේම, නැත්තම් මේ මොකද මරණයේ අවස්ථාව ඒගොල්ලන්ට කරන්න විදියක් නැහැ. මේක ගිනාවේ නැත්තම් ඒගොල්ලෝ මේක අපහසුතාවයට පත් වෙනවා වගේ එකක්. ඒක මොනික ලැජ්ජාවට පත්වීමක් සහ නිකන් මේක අශෝභන දෙයක් විදියට තමයි, ඒ කියන්නේ පවුලේ අය අතර මේක ගැන තියෙන මේ අදහස් අපිට පේන්නේ. නමුත් බාලපුතා තමන්නේ යා මත්පැන් ලෝලියෙක්. ඉතින් බාලපුතා තමයි තාත්තත් එක්ක ටිකක් ළඟින්ම කටයුතු කරන්නේ, තාත්තත් එක්ක දේවල් මේ ෂෙයා කරගන්න පුතා. ඔහුට තේරෙනවා මේ තාත්තගේ මොකද්ද මේ හැඟීම් ගැන දැනීමක් එයාට තියෙනවා වගේ එකක් අපිට අඟවන. හැබැයි ලොකු පුතා යම් කිසි විදිහකට යා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත උපාධිධාරී සහ වෙනත් වෘත්තියක් කරන කෙනෙක්. ඔහු තමයි මේකේ ඒ කියන්නේ දැනට තාත්තා ඇරුණාම ගෙදර මොහොමෝල්කියා වගේ කටයුතු කරන්නේ, චිත්‍රපටියේ ප්‍රධානියා වගේ ඉන්නේ ඔහු. නමුත් ඔහුට තියෙනවා මේක ගැන ලැජ්ජාවක්. ඔහු තමයි මේක ගැන ටිකක් අභිමානය පිළිබඳ යම් ප්‍රශ්නත් එක්ක, මොකද පවුලේ ඉන්න අනිත් කාන්තා චරිත ටික, අම්මා, අම්මගේ නංගි සහ යාගේ වයිෆ් සහ මල්ලිගේ වයිෆ් ඇතුළු ඒගේ කණ්ඩායමත් හසුරුවගෙන මේකට නායකත්වය දෙන්න මේක විසඳන්න කියලා. නමුත් ඔහුගේ විසඳීම තියෙන්නේ තාත්තාව තේරුම් අරගන්නවටත් වඩා මේ මෙතනින් ගැළවීමේ උමනාවක් එක තමයි චිත්‍රපටිය යන්නේ. ඉතින් මෙන්න මේ කාරණාවක් අපිට මම හිතන්නේ ඒ කියන්නේ තේමාව අපිට අරන් එන දේ තමයි මේ පවුලක්. අපි දන්නවා මේ සම්ප්‍රදායික පවුලක සාමාන්‍ය ලිංගිකත්වය ගැන නැත්නම් ශාරීරික ඉන්ද්‍රියන් ගැන කියන යම්කිසි ගතානුගතික ආකල්පයන් තමයි හැමිලෙම තියෙන්නේ. ඉතින් මේ ගතානුගතික ආකල්පයන් සහ මේ වුණු සිදුවීම අතර ගැටීම තමයි මේ චිත්‍රපටියේ ඉතාම වැදගත් අලුත් දේ වෙන්නේ. ඊළඟ එක තමයි වැරදි අවස්ථාවක වුණු වැරදි දේ. මම හිතන්නේ ඩාර්ක් කොමඩි එකක් නිර්මාණය කිරීමේදී නැත්නම් ප්‍රහසනයකදී මම හිතන්නේ අන්නේ ප්‍රහසනය නිර්මාණය කිරීමේ ප්‍රධාන තැන තමයි වැරදි මොහොතක සිදු වූ හෝ වැරදි අවස්ථාවක හමු වූ වැරදි කෙනෙක් නැත්නම් වැරදි අවස්ථාවක සිදු වූ වැරදි දෙයක්. මෙන්න මේක තමයි මේ චිත්‍රපටියට ප්‍රේක්ෂකයා ඇදමැද තබා ගන්නා දේ. ඉතින් අනිත් පැත්තෙන් චිත්‍රපටියේ මුල් හරියේ වගේ මම විශ්වාස කරනවා ටිකක් මේකේ සමහර අපි කියන අසභ්‍ය වචන, මම හිතන චිත්‍රපටියකට අසභ්‍ය වචන තිබීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන ඒක සිනමාවේ නිදහස පාවිච්චි කරන්න ඕනේ. නමුත් සමහර වෙලාවට මුල් භාගය විතර නිකන් ඒක අර අපි කියන සාමාන්‍ය සරල නැත්නම් ලිංගික ඉන්ද්‍රියන් ගැන කුණුහරුප වලින් අසභ්‍ය වචන වලින් කියන ඒ හාස්‍යය මතු කරන්න උත්සාහ කරන අවස්ථාවන් දෙක තුනක් තිබුණා. සහ අර පුරුෂ ලිංගයේ සාමාන්‍ය මට්ටමකට ගේන්න කරන අර මෝල් ගහක් අරගෙන ඒකෙන් ඒක බස්සන්න හදන උත්සාහය තුළ සමහර නිකන් අපි කියන්න පුළුවන් කියන්නේ දෙපිට කැපෙන ආකාරයේ වචන භාවිතා කිරීමෙන් අර අපි සරලමතික හාස්‍ය මතු කරන්න හදපු අවස්ථා කීපයකුත් මට පුද්ගලිකව මතනේ ඉස්පිරිතාලෙත් එක වෙනවා. මතනේ ඒ අවස්ථා අවශ්‍ය නැහැ. ඊට වඩා වෙන විදියකට ඒ විහිළුව එතන මතනේ නිර්මාණය කරන්න පුළුවන්. නමුත් චිත්‍රපටියේ මුල් අර්ධයෙන් පස්සේ මතන චිත්‍රපටියේ ඒ අවශ්‍ය ඒ කැළඹීම ඒ විහිළුව ඒක දිගටම අකණ්ඩව ඒ කාරණා චිත්‍රපට ඉදිරියට යනවා. ඒකම මේ තේමාවේ මම හිතන්නේ වැදගත් දෙයක් තමයි. මේ චිත්‍රපටිය මැද්දට ඇතුල් වෙනවා එකක් වියපත් තාත්තාට යම්කිසි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. එතකොට ඔහු මොකද තරුණ කාන්තාවක් එක්ක තමයි ප්‍රේමයෙන් බැඳිලා ඉන්නේ. ඒ දිලානි අශෝකමාලගේ චරිතය. ඉතින් අපිට චිත්‍රපටියේ මැද භාගයේදී මේ මර ගෙදරට එයත් කඩාවදිනවා. ඉතින් එයා කඩාවැදිලා එයා මරණ ගෙදර කටයුතු එයා හසුරවන්න උත්සාහ කිරීමේ ඒක ටිකක් මම හිතලා අලුත් දෙයක්. ඒ චිත්‍රපටියට ඒ මොකද පුරුෂ ලිංගයේ ඍජු වීමයි සායක බස්සන්න බැරි වීමයි අනිත් පැත්තෙන් ඒ පෙම්මතියගේ පැමිණීම චිත්‍රපටියට වෙන අලුත් ආලෝකයක් හැඩයක් ලබා දෙනවා. අනිත් පැත්තෙන් අපිට චිත්‍රපටිය අගදී අපිට නිතරව වෙනවා මේ විශේෂම සනි ලියෝන් කියන හිල් චිත්‍රපට ශිල්පිනියගේ වීඩියෝවක් තාත්තට අබා දීලා තියෙනවා. එතකොට ඒකත් අපිට පෙන්වන මේ ලිංගික සතුට නැත්නම් මේ යුගයේ තියෙන ලිංගික විනෝද කර්මාන්තයටත් විවෘත වෙච්ච කෙනෙක් මේ තාත්තා. ඒකම විශේෂම ව්‍යාග්‍රා ප්‍රති අපි දන්නවා මේ යම් කිසි පුරුෂ ලිංග අප්‍රාණිකත්වයන් හෝ වඩා ලිංගික සතුටක් ලැබීම සඳහා තියෙන එක કૃතිම රසායනයක හැදිහත් වීම. ඒකත් චිත්‍රපටියේ යම් සංකේතයන් විදිහට මතුවෙනවා. පුතු දෙදෙනාට තමයි ඒ බිරින්දෑවරුන් මේ ව්‍යාග්‍රා ලබා දීලා තියෙන. එතෙන්දී අපිට පෙන්වන මේ ලිංගිකත්වය නැත්නම් අපි කියන පවුල තුල තියෙන ලිංගිකත්වය ඒකාකාරී බව සහ ඒක හරියට සිදු නොවීම සහ බිරින්දෑවරුන් ඒක දිහා දකින විදිය ඒ කාරණා චිත්‍රපටි එකතු වෙනකොට මේක යම් කිසි විදියකට මම කිව්වා වගේ අර තේමාව මේ පුරුෂ ලිංගයේ කෙලින් වීමේ කාරණේ ඉඳලා මෙන්න මේ විස්තෘත පුළුල් පවුලක් තුල තියෙන ලිංගිකත්වයන් සවුන්ගේ පවුල් ජීවිතය ඔවුන්ගේ අබුසමි සම්බන්ධතාවයන් ඒකම තාත්තගෙන් අපිට පෙන්වනවා ලිංගික සතුට නැත්නම් ලිංගිකව සතුට වෙනවා යනු කුමක්ද නිදහස යනු කුමක්ද මෙන්න මේ මානයන් දිහාවට මේ චිත්‍රපටිය විහිදෙනවා. ඉතින් ඕක තමයි මට හිනේෂ් නිකන් ආරම්භයක් විදියට මේ චිත්‍රපටියේ තේමාව ගැන අම්මා කාර්යයකට කියන්න තියෙන්නේ.
හොඳයි විදර්ශන. ඉතින් මේ චිත්‍රපටය ඩාර්ක් කොමඩි කියන වර්ගයට අයත් චිත්‍රපටයක්. ඉතින් ප්‍රේක්ෂකයා තුළ සිනහව ඉස්මතු කරන මේ කතා තේමාව හරහා ඉස්මතු වන ගැඹුරු අර්ථය පිළිබඳව තොරතුරුත් අපි ඔබෙන් දැනගන්න කැමති.
දිනේෂ් මම හිතන ඩාර්ක් කොමඩි කියන එකේම තියෙනවා කියන කොමඩි එක සහ අඳුරු බව කියන ප්‍රහසනය සහ ඒ ප්‍රහසනයේ විසින් යම් සමාජීය පුද්ගලික ඛේදවාචකයක් යම් කිසි විදියකට අනාවරණය කරනවා කියන එක තමයි මේක ශානරී අර්ථය. ඉතින් මේ චිත්‍රපටියේ අර ප්‍රචාරක තේමාවටත් තියෙන්නේ රට වැටුණත් කුළුණ කෙලින් කියලා. මේකේ සාමාන්‍ය කුළුණ මේක චිත්‍රපටි නමත් නෙළුම් කුළුණ. ඉතින් මේකේ අඟවන්න උත්සාහ කරනවා මේ අපේ මම දන්නේ නෙළුම් කුළුණ කියන එක. එහිම සංඥාවක් විදියට නිකන් නෙළුම් කුළුණත් නිකන් පුරුෂ ලිංගයක් වගේ ලංකාවේ මැද්දේ කොළඹ ඉහළට එසවිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කතිකාවත් මේ චිත්‍රපටියෙන් මේ ඉඟි කරන්න හදනවා. චිත්‍රපටිය ඇතුලේ ඒක නෑ. මොකද චිත්‍රපටියේ නම තමයි ඒ බහුවර්ථය හදන්නේ. හයිද එතකොට අපිට ඇතුලේ වෙන මේ පුරුෂ ලිංගය පවත්වා ගැනීම සහ අනිත් පිරිස් ඒකත් එක්ක හැසිරෙන විදිය මෙන්න මේකත් එක්ක හදන මේ අපි රූපක සම්බන්ධයක් තමයි අපිට චිත්‍රපටිය හඳුනා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒක මම හිතනවා චිත්‍රපටිය කියවන්න පුළුවන් එක කවුලුවක්. මේ ඇතුළට ගිහිල්ලා කියවන්න පුළුවන් කවුලක්. ඒ කියන්නේ ඛේදවාචකයක දේශපාලනික ඛේදවාචකයක් ඉඟි කරන්න හදනවා මේ පුංචි පවුලක සිද්ධියක් ඇතුළේ. ඒ කියන්නේ එතකොට මහලුපියෙක් ඒ මහලුපියාගේ පුරුෂලින්ගේ ඍජුවීම සහ අනිත් පැත්තෙන් ලංකාව වගේ රටක් බංකොලොත් වෙලා නමුත් නෙළුම් කුළුණ විතරක් මත රැට දිලිසිලි දිසි ඉහළට මතුවලා තියෙනවා ලිංගයක් වගේ. ඉතින් ඔන්න ඔය සංසන්දනය තියෙනවා. අනිත් පැත්තෙන් අර විස්තෘත පවුල විශේෂම අපේ ලංකාවේ සම්ප්‍රදායික ගතානුගතික පවුල තුළ තියෙන ලිංගික සදාචාරය එය විසින් ඇති කරලා තියෙන අර්බුදයන් ඒ විසින් එක පැත්තක ඒ පවුල්වල ස්ත්‍රීන් කොයිතරම් ලිංගිකව පුද්ගලිකව නැත්නම් අපි කියන්නේ පවුල් සම්බන්ධතා තුළ නිකන් කොයිතරම් ඒකාකාරී ජීවිත බවට පත් වෙලා තියෙනවද අවසාන වශයෙන් ඒකේ පිරිමියෙක් තමයි නැත්නම් ඒ වැඩිමහල් පිරිමියා එයින් ගැලවිලා ඉතාම රහසිගත විනෝදයක් ලැබමින් තිබිලා තියෙනවා. හැබැයි ඒ විනෝදය පහළ පවුලට කාන්දු වෙලා නැහැ. පවුල ගතානුගතිකව ඉන්නේ. ඒතකොට එක්තරා විදිහක මේ ගතානුගතික පවුලෙන් ගැලවිලා ඒ ලිංගික නිදහස සතුට භුක්ති විඳින්න කරපු උත්සාහයක් පේන්න තියෙනවා. ඒ කියන්නේ තමන්ම උරුම කර්මයක් වුණු මේ පවුලට වඩා ඔබට යන්න ඊට වඩා යම් ප්‍රීතියක් රහසිගත සතුටක් විඳින්න උත්සාහ කළා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ලංකාවේ ගතානුගතික ලිංගිකත්වය නැත්නම් පවුල්වාදී ගතානුගතික ලිංගිකත්වයටත් යම්කිසි ආකාරයක විවේචනයක් විචාරයක් එල්ල කරන චිත්‍රපටයක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. මොකද මේකේ මිනිස් සම්බන්ධතා කඩා වැටිලා තියෙන්නේ මේ අපිට පෙන්වන තාත්තගේ පුතාගේ සම්බන්ධය ඉඳලා තාත්තගේ ජීවිතයත් එක්ක මේ පවුල මේ නිර්වර්ණය වෙලා නැහැ. ඒ නිසා එකෙන් ආන්තික වෙච්ච දෙයක් අපිට පේන්නේ. ඒ නිසා තාත්තලා පුතාලා දැයලිලා ඒගොල්ලෝ එකිනෙකා හඳුනන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තගේ ජීවිතේ වයිෆ් හඳුනන්නේ නැහැ. අනිත් පුතා ඒ ලොකු පුතා හඳුනන්නේ නැහැ. තමන්ගේ සැමියන්ගේ ආශාවන් ගැන තමන්ගේ බිරින්දෑවරුන්ගේ ආශාවන් ගැන ඔවුන් එකිනෙකා හඳුනන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කඩා වැටුණු මිනිස් සම්බන්ධතා ශේෂ්ත්‍රයත් මේ චිත්‍රපටියේ ප්‍රහසනය ඇතුළේ කොයිතරම් ඛේදවාචකයක්ද කියන එකත් අපිට මේ චිත්‍රපටියෙන් නිරූපණය කරලා පෙන්නනවා.
හොඳයි විදර්ශන. ඉතින් මේ චිත්‍රපටය විවිධ භාෂාවලින් විවිධ රටවල නැවත නිර්මාණය කිරීමට නියමිත වෙලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් දැනගන්න අපි කැමතියි.
ඔව් දිනේෂ්, මම හිතන්නේ ඒක ඇති අලුත් තත්ත්වයක්. මම දන්නා පරිදි ලංකාවේ චිත්‍රපටය ලංකාවේම ඔරිජිනල් තේමාවක් නැත්නම් ලංකාවේම නිෂ්පාදනය වුණු චිත්‍රපටයක් වෙනත් භාෂාවන්ට ප්‍රතිනිර්මාණය වුණු භාෂාවන් කිහිපයකට ප්‍රතිනිර්මාණය වෙන්න යන අවස්ථාවක් මේක. ඉතින් මම හිතන්නේ චිත්‍රපටයේ නිෂ්පාදක ඊළඟෝ රාම් ගේ මූලිකත්වයෙන් නමුත් දැන්ටත් දමිළ භාෂාවෙන් පේරුසු කියලා විභේ චිත්‍රපටිය මේ සමාන්තරව දැන් තිරගත වෙනවා. ඒකම තෙලුගු භාෂාවෙන් පේදා කියලා ඒක අධ්‍යක්ෂණය කළා තියෙනවා. ඒකත් ඉදිරියට තිරගත වෙනවා. දකුණු ඉන්දියානු නිෂ්පාදන ආයතනයත් යන ස්ටෝන් බෙන්ච් කියලා. එතකොට ඒකේ සහයෝගයෙන් මේක කන්නඩ මලයාලම් භාෂාවෙනුත් මේ චිත්‍රපටිය නිර්මාණය වෙනවා. අපි දන්නවා යරුණාම හින්දි ප්‍රතිනිර්මාණයක් සිදු වෙමින් තිබෙනවා. ඒකම ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රංශ, බෙල්ජියම් කියන භාෂා වලින් මේක යුරෝපීය ලෝකයටත් මේ චිත්‍රපටියේ ආඛ්‍යානය විහිදෙනවා. ඒකම මේ මොකද කොරියානු සමාගමත් තමයි මේ ඇමරිකාවේදී මේ චිත්‍රපටිය ඒ භාෂාවට නගලා නිර්මාණය කරන්නේ. ඉතින් මේක මම හරි සුවිශේෂ දෙයක්. ඒක මම ලංකාවේ සිනමාව පැත්තෙන් අලුත් පරම්පරාවේ අධ්‍යක්ෂවරුන්ගේ පැත්තෙන් මේක සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මම හිතන්නේ එවැනි චිත්‍රපටිය එතකොට අපි දන්න අපේ තේමාවක් කොහොමද මේ ලෝකේ වටේ ඒක විවිධ ආකාර වෙනස්කම් එක්ක මේක නිර්මාණය වේවි. තෙලුගු චිත්‍රපටියක් දැන් තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඉතින් අනිත් චිත්‍රපටිත් අපි බලමු. මම හිතන්නේ ඉදිරියට මම හිතන්නේ මේ වසර තුල ඒ චිත්‍රපටින් නිර්මාණය වෙයි කියලා විශ්වාස කරනවා.
හොඳයි. ඉතින් අද නොදුටු සිනමා මාසික විශේෂාංගෙන් අපි කතාබහට ලක් කළේ ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් වන නිලුම් කුළුණ චිත්‍රපටය පිළිබඳවයි. ඉතින් මේ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. ඉතින් බොහොම ස්තුතියි විදර්ශන අද දවසේ අපත් සමග සම්බන්ධ වුණාට.
ඔයාලට ස්තුතියි දිනේෂ්.
එහෙනම් ඉතින් ලබන මාසයේදීත් තවත් සිනමා කෘතියක් සමගින් නැවතත් හමු වෙමු.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටියෙන් පිටපැන යථාර්ථයේ පිටපත් කිරීම SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලැබෙන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.